බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සසර කතරින් එතරවනු කැමති ගුණපුරණ කාරුණික පින්වත්නි කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං කලින් කල ධර්ම ශ්‍රවණය කිරීමත් මංගල කරුණක් කලින් කල ධර්ම සාකච්ඡා කිරීමත් මංගල කරුණක් මා මේ වෙලාවේදී මාතෘකාවක් විශේෂව නොතැබුවේ මාතෘකාවක් තබාගෙන මා කැමැති අනුශාසනාවක් දේශනාවක් කළ යුතුද එසේ නොමැතිනම් මේ පින්වතුන්ට අසාගත යුතු දැනගත යුතු සාකච්ඡා කළ යුතු යම් මාතෘකාවක් තිබේ නම් යම් ගැටලු තිබේ නම් ඒ සඳහා ද අවස්ථාව තබමින් කැමැති පැත්තකට යොමු වෙන්නයි විශේෂ මාතෘකාවක් නොතැබුවේ. ඒ අනුව අපි පින්වතුන්ගෙන් විමසනවා කාලේන ධම්ම සවනංද කාලේන ධම්ම සාකච්ඡාද. කාලේන ධම්ම සවනා. ඒ නිසා තමයි එතකොට කැමති කැමති දේ අහගන්නත් තිබුණා. කමන්නේ. හොඳයි. සත්‍යාවියෝ මට්ටෝ ධෛයමානෝ මත්තකේ කාමරාගප්පහානාය සතෝ බිකු පරිබ්භජේ. දේවතා සංයුත්තේ එන දෙවියෙකු විසින් බුදුරජාණන් වහන්සේ හමුවෙහි කළ ප්‍රකාශනයක් තමයි මා මේ වෙලාවේදී මාතෘකා වශයෙන් තෝරගත්තේ. ඔය ප්‍රකාශයට අනතුරුව ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේ කළ දේශනාවකුත් සඳහන් වෙනවා. කාලය ලැබුණොත් අපි ඒ ගැනත් යම් විමසීමක් කරන්න උත්සාහ කරමු. වාසනාවන්ත පින්වතුනි, අල්පායුෂ්ක දෙවියෝ දීර්ඝායුෂ්ක දෙවියෝ කියලා දෙවියෝ කොටස් දෙකකට බෙදෙනවා. ඔබ කියවගෙන යනකොට යම් පොතක පතක අල්පායුෂ්ක දෙවියෝ කියලා නම් කරලා තිබුණා නම් ඒ අල්පායුෂ්ක දෙවියෝ කියලා නම් කරන්නේ චාතුරු මහරජකේ තාවතින්සේ යාමය තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියන මේ සදිව්‍ය ලෝකවල වාසය කරන දෙවියන්ව හඳුන්වන්නේ අල්පායුෂ්ක දෙවියෝ කියලා. දීර්ඝායුෂ්ක දෙවියෝ කියලා යම් තැනක සඳහන් වෙලා හමුණා නම් ඒ දීර්ඝායුෂ්ක දේව හැටියට දම් කරන්නේ බ්‍රහ්මකායික අය, බ්‍රහ්ම ලෝකවල වාසය කරන අය. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාභ අප්පමානභ ආබස්සර පරිත්ත සුභ අප්පමාන සුභ සුභ කින්නක වේහප්පල අවිය අතප්ප සුදස්ස සුදස්ස යකනිට ඒ ආදී වශයෙන් රූපී බ්‍රහ්ම ලෝක අරූපී බ්‍රහ්ම ලෝක වාසය කරන බ්‍රහ්ම රාජවරු හඳුන්වන්නේ දීර්ඝායුෂ දේව නමින්. ඒ දෙවියන් අතරේ උපරිම ආයුෂ ප්‍රමාණය සලකා බැලුවොත් නේව සංඥා නාසඤ්ඤා බ්‍රහ්ම ලෝකේ ඒ උපදින බ්‍රහ්ම රාජයෙකුගේ ආයුෂ කොච්චරද? මහා කල්ප 84,000යි. මහා කල්ප 84,000. මේ මහා කල්පයක් කියන්නේ කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළ වෙලාවක බුදුරජාණන් වහන්සේට දුන්නු පිළිතුරු ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. උන්වහන්සේ එයට වර්ෂ ගණනින් කල්පයක ප්‍රමාණය දක්වන්න නොහැකි බවත්, එහෙත් එයට උපමාවක් දැක්විය හැකි බවයි දේශනා කරලා තියෙනවා. එයට උන්වහන්සේ දේශනා කරනවා යොදුන් හතරක්, සැතපුම් වශයෙන් ගත්තොත් 16ක්. සැතපුම් 16ක් දිග පළල උස පෙට්ටියක් ගැන හිතන්නද? සැතපුම් 16ක් දිග පළල උස පෙට්ටියක්. මේ පෙට්ටියට පුරවනවා අබ. අබ කියලා කියන්නේ පුංචි යට තියෙන වර්ගයක්. අබ පුරවලා මේ කට ළඟටම පුරවපු මේ අබ පෙට්ටියෙන් අවුරුදු 100කට එක අබැටයක් ගානේ අරන් දැම්මොත් කවදා හරි දවසක මේ පෙට්ටිය අබ ඉවර වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා අන්නේ වගේ කාලයක් එක කල්පයක් කියන්නේ කියලා. තවත් උපමාවකින් දක්වලා තියෙනවා එබඳු ප්‍රමාණයේ ගලක් සිනුදු සළුවකින් පිස දැමුවොත් ඒ පිස දැමීම නිසා යම් දවසක මේ ගල ගෙවිලා යනවා. කොච්චර කාලයක් යයිද මේ ගල ගෙවන්න? එපමණ කාලයක් කල්පයක්. එතකොට කල්ප 84,000ක් කියනකොට නේව සංඥා නා සංඥා බ්‍රහ්මතලයේ උපන් බ්‍රහ්මේකුගේ සමහර වෙලාවට ධර්මයේ නොදන්න නොහඳුනන කෙනෙකුට සැකයක් කුකුසක් ඇති වෙන්නත් පුළුවන්, මෙච්චර ජීවත් වෙන්න පුළුවන් අය ඉන්නවද කියලා. එහෙත් ධර්මයේ දන්න දකින අය, ඒ වගේම ලෞකික ධ්‍යාන උපදවා ගත්ත අය නම් ඒක හොඳටම දන්නවා, සැකයක් නැහැ. අපිත් ඒ බව නිසකව දැනගත යුතුයි ධර්මයේ හඳුනාගෙන. කෙසේ නමුත් මේ මහා කල්ප ගණන් ආවිෂ තියෙන බ්‍රහ්මයින්ට සාපේක්ෂකව අපේ ආවිෂ බොහෝම අල්පයි, බොහොම ස්වල්පයි. ඉතින් දවසක් මෙබඳු බ්‍රහ්මයෙකුට මනුෂ්‍ය ලෝකයේ දිහා බලන්න හිතුණා. මනුෂ්‍ය ලෝකයේ දිහා බලනකොට එයාට පෙනුනේ උපදිනවත් එක්කම මැරෙන මිනිස්සු. ඒ බ්‍රහ්මාලෝකයේ ආයුෂයට සාපේක්ෂව අපේ ආයුෂ බොහොම අල්පයිනේ, බොහොම ස්වල්පයි. ඒ බ්‍රහ්මයාට තේරුනේ හරියට අද ඉපදිලා හෙට මැරෙනවා වගේ. උදේට ඉපදිලා හවසට මැරෙනවා වගේ. උදේ ඉපදිලා දවල්ට මැරෙනවා වගේ. ඒ තරම් උපතත් මරණයත් අතරේ බොහොම ළඟ බවක් පෙනුනේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ. එයාට ලොකු අනුකම්පාවක් ඇති වුණා. අනේ මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු ඉක්මනින්ම ඉපදිලා ඉක්මනින්ම මිය යනවනි කියලා. එයා කල්පනා කරලා බැලුවා, ඇයි මේ මිනිස්සු මෙහෙම මිය යන්නේ ඉක්මනට? මේ වගේ මිය ඉක්මනින් මිය යන ආයුෂ අඩු මනුෂ්‍ය ලෝකේ වගේ තැනක ඇයි මේ මිනිස්සු උපදින්නේ? අපි වගේ මේ බ්‍රහ්ම ලෝකයට එන්න පුළුවන් මහා දීර්ඝායුෂ ඇති. මොකද ඒ අයට මනුෂ්‍ය ලෝකේ හැරලා මෙහාට එන්න බැරි. හේතුව කල්පනා කරලා බැලුවා. බලනකොට මේ බ්‍රහ්මයාට තේරෙනවා මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න අය කාමයෙන් බැඳිලා, කාමයට නැඹුරු වෙලා, කාමයට බර වෙලා, කාමයේ එලිලා, කාමයේ ගෙලිලා ඉන්නවා. ඒ නිසා කාමයෙන් යුක්ත නිසා මේ කාම ලෝකයේ හැරදාලා ඉහළට එන්න බෑ. කාම ලෝකයේ හැරදාලා ඉහළට එන්න බෑ. ඒ නිසා ලොකු අනුකම්පාවක් ඇතුණ අනේ මේ මිනිස්සයෝ මේ කාම රාගය ප්‍රහාණය කළොත් ඒ අයටත් මේ අදයිපෙදලා හිට මැරෙනවා වගේ අල්ප ආයුෂ්ක නොවි බොහෝම දීර්ඝායුෂ විඳින සැප විඳින අපි ඉන්න බ්‍රහ්ම ලෝකයට මේගොල්ලන්ටත් එන්න පුළුවන්නේ කියන අදහසක් ඇති වෙලා ඔන්න එක දවසක් රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ මුළු ජේතවනාරාමයේම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේව දකින්ට ගියා මේ බ්‍රහ්ම රාජය. ගිහිල්ලා උන්වහන්සේ හමු වෙයි මේ අදහස ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවනි මේ ලෝකේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු මීට වඩා උනන්දු වෙන්න ඕන. මීට වඩා වීරියවන්ත වෙන්න ඕන. මීට වඩා කල්පනාකාරී වෙන්න ඕන. මීට වඩා ප්‍රවේසම් වෙන්න ඕන. මොන වගේ වීරියක් උත්සාහයක් ප්‍රවේසමක්ද බුදුහාමුදුරුවනි යම් කෙනෙකුගේ හිසට තියුණු සැතකින් පහරක් වැදුනොත් තියුණු අවියකින් පහරක් වැදුනොත් ඒ පහර වැදුණු කෙනා කුමක් කරයිද? කවුරු හරි ආව ඉස්පිරිතාලෙට රෝහල් ගත කරන්න හැදුවොත් අනේ දැන් නම් යන්න බෑ. ගෙදර කවුරුවත් නෑ, ළමයි විතරයි ඇත්තේ. මහත්තයා එනකන් ඉඳලා යන් කියලා අහු කරන්නේ. නෝන විතරයි ගෙදර ඉන්නේ, මේ වෙලාවේ නම් යන්න බෑ, හවස් වෙලා යන් කියලා කියන්නේ නැහැ. හිසට තියුණු සැතකින් පහර වැදිලා තියෙන වෙලාවේ අඹදරුවොත් අමතකයි, මව්පියොත් අමතකයි, ධන ධාන්‍ය දීපලත් අමතකයි, ගේ වැහුවද කබඩ වැහුවද කියලා හොයන්නේ නැහැ. ඇයි? ඒ බාහිර සම්පත් සියල්ලට වඩා ජීවිතේ වඩිනවා. දනං චජේ අංගං රක්කමානෝ. මේ ලෝකේ මිනිස්සු සම්පත් වලට සම්පත් වෙනුවෙන් මහ සටන් කරනවා. සම්පත් වෙනුවෙන් යුද වදිනවා. හැබැයි කිව්වොත් දැන් මේ කකුල බේර ගන්න නම් මෙච්චර ධනයක් වියදම් කරන්න ඕන, නැත්නම් කපන්න වෙනවා. මේ අත කපා දාන්න වෙනවා, බේර ගන්න පුළුවන් මෙච්චර ධනයක් වියදම් කළොත්. එතකොට අර ධනෙට යුද්ධ කරපු අය ධනෙ අතහරිනවා අංග ප්‍රත්‍ය බේර ගන්න. වෛද්‍යවරු කිව්වොත් මේ කකුල මෙතනින් කපලා අයින් නොකළොත් මේ තුවාලේ උඩු ගිහිල්ලා මැරෙන්න වෙනවා. එනිසා මේ කකුල කපලා අයින් කරොත් නම් ජීවිතේ බේර ගන්න පුළුවන්. එතකොට අර ජීවිතය වෙනුවෙන් අංගයත් අතාරිනෝ, අතප්පයක් වුණත් කපලා අයින් කරන්න සූදානම්. ඉතින් මෙහෙම තමයි අපේ ජීවිත. ඉතින් දෙවියා කියනවා හිසට සැතකින් පහර වැදුණු වෙලාවේ අනිත් ඔක්කොම අමතක කරලා ප්‍රමුඛතාවය දෙන්නේ ඒ තුවාලයට ප්‍රතිකාර සඳහා. දෛය මානෝව මත්තකේ හිස ගිනි ගත්තෝ, මේ හිසට ගිනි ඇවිලුනොත් හොද්ද ලිපෙන් බාලා ඉන්න ඕන මේක නිවා ගන්න කියලා. හොද්ද ලිපෙන් බානකම් කොණ්ඩේ ඇවිලෙන්න දෙන්නේ නැහැ. වෙන මොන දේවත් අමතක වෙලා යනවා, පළමු කාර්යය වෙනවා ගිනිගත් හිස නිවා ගන්න එක, ගිනිගත් ඇඳිවත නිවා ගන්න එක. එතකොට මේ දෙවියා ප්‍රකාශ කරනවා බලන්න, හිසට සැතින් පහර ලද වෙලාවේ, හිස ගිනිගත්ත වෙලාවේ සියල්ල අභිභවා ප්‍රමුඛතාවය එය නිවා ගැනීම සඳහා, එය සුවපත් කර ගැනීම සඳහා ලැබෙනවා වගේ, ඒ අවස්ථාව දෙනවා වගේ ඊටත් වඩා ප්‍රමුඛතාවයක් දෙන්න කියලා කියනවා. කාමරාග පහනයි, කාමරාගේ දුරු කරන්න. දැන් දෙවියා මේ අදහස කිව්වේ කුණම්ම කිනම් අර්ථයකින්ද? මේ මනුස්ස ලෝකයේ දිහා බලලා මනුෂ්‍යයන්ගේ උපදින මැරෙන ස්වභාවය දැකලා බොහොම සංවේගී. ඉතින් අපේ ආයුෂ කියලා කියන්නේ බොහොම කෙටි එකක් ඇත්ත. බුදුරජාණන් වහන්සේද අරක කියන සූත්‍රයේදී අපට දේශනා කරන්නේ, මහණෙනි නුඹලගේ ආයුෂ අවුරුදු ගණනින් කිව්වොත් අවුරුදු 100යි. වර්ෂයකට ඍතු තුනක් තියෙන වස්සාන හේමන්ත ගිම්හාන ඍතු ගණනින් කිව්වොත් උඹලගේ ආයුෂ ඍතු 300යි. මාස ගණනකින් කිව්වොත් උඹලට ගොඩක් කල් නෑ ජීවත් වෙන්න, මාස 1200යි. අර්ධ මාස ගණනින් කිව්වොත් මහණෙනි නුඹලගේ ආයුෂ 2400යි. මහණෙනි නුඹලගේ ආයුෂ දින ගණනින් කිව්වොත් 36000යි. දවසකට ආහාර වේල් දෙකක් ගණනින් එසේ ගණනය කොට කිව්වොත් උඹලට භුක්ති විඳින්න තියෙන්නේ ආහාර වේල් 72000යි. එච්චරයි උඹලගේ ජීවිතේ අවුරුදු 100ක් ජීවත් වුණොත්. එතකොට දැන් අපි උපකල්පනය කළොත් අපේ ආයුෂ අවුරුදු 100ක් කියලා. දැන් අවුරුදු 100ෙන් අපි කොච්චර ගෙවලාද? ඍතු 300ෙන් කොච්චර ගෙවා දමලාද? මාස 1200ෙන් දැන් කීයක් ගෙවිලාද? අර්ධ මාස 2400ෙන් දැන් කොච්චර ගෙවා දමලාද? දින 36000ෙන් කොච්චර ගෙවි ගිහිල්ලාද? ආහාර වේල් 72000ෙන් දැන් කොච්චර භුක්ති විඳලාද? දැන් ගාන හදා ගන්න පුළුවන් ඉතුරු කොච්චරද කියලා. ඔය ඉතුරු ප්‍රමාණයම අඩුවක් නැතුව 100 සම්පූර්ණ වෙනකන් අපට ඉන්න පුළුවන් කියලා සහතිකයක් ලැබෙන්නේ කාගෙන්ද? වෙළඳපළට ගියහම ඒ වෙළඳ භාණ්ඩවලට නම් තියෙනවා තත්ත්ව සහතිකයක්. උපතහා මරණය සඳහන් කරලා තියෙනවා. කල්ලිකුත් වෙන දිනේ සටහන් වෙලා තියෙනවා. එකට ගරන්ටි කාලයක් තියෙනවා. හැබැයි අපේ ජීවිතවලට එහෙම එකක් නෑ. මේ ජීවත් වෙච්ච කාලේ නම් ජීවත් වුණා තමයි. ඉතිරි කාලයේ තව අවුරුදු කීයක්ද? ඍතු කීයක්ද? මාස කීයක්ද? අර්ධ මාස කොච්චරද? දින කීයද? ආහාර වේල් ගණන කොච්චරද? අපිට ගෙවන්න වෙන්නේ කියලා අපිට නිශ්චය කරගන්න බෑ. එනිසා ජීවිතය කියලා කියන්නේ ඕනම වෙලාවක ඕන මොහොතක පිඳී යන්න පුළුවන් දෙයක්. කුඹලා විසින් තැනු වළඳක් වගේය කියලා කියනවා. වළඳ බිඳිලාමයි අවසන් වෙන්නේ. එනිසා අපේ ජීවිතයත් කොයි වෙලාවෙ හරි බිඳිලා යනවා. ඒ බිඳින ලෝකය තුල අපි නොබිඳෙනසේ මැරෙන ලෝකයේ තුල නොමැරෙන අයසේ, වෙනස් වෙන ලෝකයේ තුල වෙනස් නොවන අයසේ, ක්ෂය වෙන ලෝකයේ තුල ක්ෂය නොවනසේ, ලෙඩ වෙන ලෝකයේ තුල ලෙඩ නොවන්නෝසේ අපි කටයුතු කරනවා. අපි කරන ක්‍රියාව දිහා බැලුවොත් නොමැරෙන්නෝමෙන් නොමියෙන්නෝමෙන් අපි කරන ක්‍රියාව දිහා බැලුවොත් අපි හැමදාම හැම මොහොතකම අපි උත්සාහවත් වෙලා තියෙන්නේ, අපි සොයලා තියෙන්නේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න. මේ වෙනුවෙන් තමයි අපේ මුළු ජීවිතයම ගෙවා දමන්නේ. අපි ලස්සන ලස්සන රූප හොයනවා. හොඳ හොඳ ශබ්ද, හොඳ හොඳ සුවඳ, මිහිරි රස, සිනිඳු සුමුදු පහස නිරතුරු අපි අපේක්ෂා කරනවා. මෙන්න මේ ශාසනයේ බොහෝ අය මේවට කියනවා පංච කාම කියලා. පංචකාම මොනවද කියලා ඇහුවාම හුඟක් දෙනෙක් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා. ඇත්තටම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවා කාමනම් නෙවෙයි. ඒවට මේ ශාසනයේ හඳුන්වන්නේ කාම ගුණ කියලා. කාම ගුණ. කාමය යනු ඔය බාහිර වස්තු සම්පත් නම් අපට කාමයෙන් මිදෙන එක හරි අමාරුයි. එහෙත් කාමය කියලා කියන්නේ ඔය වස්තු මත පවතින දෙයක් නෙවෙයි. අපි ඔය වස්තු පිළිබඳව ඇති කරගත්ත සංකල්පමය රාගයයි කාමය කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ සංකල්පමය රාගයයි පුරුෂයාගේ, මිනිසයාගේ කාමය කියලා කියන්නේ. ඔය කාමය වස්තුකාම, ක්ලේශකාම කියලා දෙකකට බෙදෙනවා. කාම, කාමයෙන් බැඳුණු වස්තු ඇසුරු කොට පවතින ජීවිත වස්තුකාමයෙන් යුක්තයි. අපි සාමාන්‍ය ජීවිතයේදී ඔබ ගෙවන ජීවිතය කැමති දේ තියෙනවා, පුළු පුළුවන් තරමින් ඊට අදාළ කැමති වස්තු උණ්ඩ තමන් යටතට ළඟට සමීපයට අරගෙන ඒ වස්තුත් එක්ක ජීවත් වෙනවා. ඉත්තහකන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඇහැට ප්‍රියමනාප සොඳුරු රූප, කනට ප්‍රියමනාප සොඳුරු ශබ්ද, නාසයට ප්‍රියමනාප සොඳුරු ගන්ධ, දිවට ප්‍රියමනාප සොඳුරු සොඳුරු රස, කයට ප්‍රියමනාප සොඳුරු පහස. මෙබඳු වස්තුන් ද ලංකරගෙන, කැමැති දේ ලංකරගෙන කැමැත්තෙන් ඒව ඇසුරු කරනවා. එතකොට අපි වස්තුකාම, ක්ලේශකාමයෙන් යුක්තයි. හැබැයි මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ කිසිවිටක උගන්වන්නේ නැහැ හිස් ජීවිතයක්. මේවා කාම, එනිසා මේවා ඕනේ නැහැ ජීවිතයකට. එනිසා හිස්ව ඉන්න ඕන, කිසිවක් නැතුව ඉන්න ඕන කියලා එහෙම ඉගැන්වීමක් නැහැ මේ ශාසනය. මේ ශාසනය අත්ති සුඛය ගැන කතා කරනවා. ඔබට යමක් ඇත කියන සතුටෙන් ජීවිතය ගෙවන්න පුළුවන් වෙනවා. මට ගෙයක් තියෙනවා, මට වාහනයකුත් තියෙනවා, මට ජීවත් වෙන්න අවශ්‍ය කරන රැකියාවකුත් තියෙනවා, මට ඌමනාවකට ගන්න සල්ලි මිලමුදලුත් තියෙනවා, මට බිරිඳකුත් ඉන්නවා, ස්වාමියෙකුත් ඉන්නවා, මට දරුවොත් ඉන්නවා. මේවා ඇත කියන සතුටෙන් ජීවිතය ගෙවන්න පුළුවන් වෙන්න ඕන. ඒක ගිහි ජීවිතයට අදාළයි. එනිසා බුදුරජාණන් වහන්සේ එය අත්ති සුඛය නමින් දේශනා කළා. මේ ධම වරදවාගත් හුඟක් අය කියනවා මේ වස්තු සම්පත් එක්ක නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් ඕවා ඔක්කොම අතහැරලා එන්න ඕන. ඒ සියල්ලම අතහැරලා කැලේට යන්න ඕන. එහෙමයි හුඟක් දෙනෙක් හිතන්නේ කාමය කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒවත් එක්ක බෑ කාමයෙන් මිදෙන්න කියලා. එහෙම එකක් නෑ මේ ශාසනයේ. ජේතවනාරාමය, පූර්වාරාමය ගැන හිතුවනම්, ලෝවා මහා ප්‍රාසාදය ගැන හිතුවනම්, පෙනෙයි ඒ නික්ලේශී වීතරාගී උත්තමයන් වහන්සේලා වැඩ හිටි තැන්, මහා සුවිසල් තැන්, මහා සැප පහසුකම් ඇති තැන්, පූර්වාරාමයේ නොවටිනාම පලස බිමට අතුරලා තිබුණු ලක්ෂයක් වටිනවා. එතකොට උන්වහන්සේලා වැඩ හිටියේ තැන් හිස් වෙච්ච පාළු ගෙවල් නෙමෙයි, ගල්ලෙන් ගස් මුල්ම නෙමෙයි, සියලු සැපතින් පිරුණු ආරාම භූමි තිබුණා. ඒ නිසා අපටත් අපේ ජීවිතවලට මේ කියලා දෙන්නේ ඔක්කොම අතහැර දාලා හිස් වෙන්න කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කාම කියලා කියන්නේ ඔය වස්තු සම්පත් වලට නෙමෙයි. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. කාම කියලා කියන්නේ ඔයාට නෙමෙයි. අපට ඔය වස්තු තිබියදීම ඒව පිළිබඳව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවිතය පවත්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගිහි සමාජයෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ බලාපොරොත්තු වුණේ. මේ ක්ලේශකාම කියන එකයි නපුරු භයානක. ක්ලේශකාම කියලා කියනකොට අපට හිතෙන්නේ නොඑක් නොඑක් අදහස් සිතුවිලි වෙන්න පුළුවන්. යම් යම් වස්තුන් පිළිබඳව ඇති කරගත්ත දැඩි තෘෂ්ණාව, දැඩි කාමය හැටියට අපට දැනෙන්න පුළුවන්. මෙතනදි කාම කියලා කියනකොට ඊට වඩා ටිකක් සරලයි පින්වතුනි. අපට කාමය ගැන කියවෙන්නේ යමක් දෙයක් ඇසුරු කොට පවත්නා දෙයක්. ඔබට කාමයේ තෘෂ්ණාව කියලා කියනකොට යමක් දෙයක් කෙනෙක් තැනක් ඇසුරු කොට පවත්නා දෙයක් හැටියටයි හැඟෙන්නේ. එහෙම නෙමෙයි මේ වස්තුකාම ක්ලේශකාම කියලා කියනකොට මීට වඩා ටිකක් වෙනස් වෙනවා. අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට ඉන්න මහත් වූ හෝ කුඩා වූ හෝ මව්පිය අඹදරු ගුරුවරාදී සියල්ල අතහැරලා තමන් සතු කුඩා හෝ මහත් වූ ධනය අතහැරලා අරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා ජීවිත ගෙවනවා. උන්වහන්සේ කියන්නේ නැහැ එහෙම ගියාට ඒ අය කාමයෙන් මිදිලා කියලා. ඒ අරන්නේ හිටියට ඒව ඔක්කොම අතෑර දාලා ගිහිල්ලා ඒවෙන් දුරස් වෙලා හිටියට කාමයෙන් මිදිලා එකලාව වාසය කරනවා කියලා කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඇයි එහෙම උන්වහන්සේ දේශනා නොකරන්නේ? ඒ වස්තු භෞතික දෙයින් ඈත් උනත් ඒ කාම වස්තුන් පිළිබඳව සලකුණු සටහන් සිතේ උපදිනවා නම් පහළ වෙනවා නම් ඒ තාක් එයා තනියෙන් වාසය කරන කෙනෙක් නෙමෙයි. තෘෂ්ණාව නැමැති දෙවෙන්නා සමග වාසය කරන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. තෘෂ්ණාව නැමැති දෙවෙන්නා සමගයි වාසය කරන්නේ, එකලා වාසය කරනවා නෙමෙයි. එහෙනම් උන්වහන්සේ මේන් අදහස් කළ දේ අපට ටිකක් හඳුනා ගන්න වෙනවා. පින්වතුනි, අපි දැන් මේ වෙලාවේදී S2 පියාගෙන අපි ටිකක් සීකලොත් අපේ ගෙදර දැන් අපට අපේ ගේ පේනවා. දොර ඇරගෙන ඇතුළට යන්න පුළුවන්. දැන් අතන පුටු සෙටිය තියෙනවා. මෙතන නිදන කාමරයේ ඇඳන්, මෙතන කබඩ් අල්මාරි, මෙතන තමයි රත්තරන් බඩු ටික, මෙතන තමයි සල්ලි මිල මුදල්, මෙතන තමයි ටෙලිෆෝන් එක, මෙතන කුස්සිය. දැන් මේ සියලු වස්තු උපකරණ අපට සිහි කරගන්න පුළුවන් ඒ ආකාරයෙන්ම ඒවම හැටියට. තව එහාට ගියොත් මේ ගම නගරයේ අහවල් තැන අහවල් අයගේ ගිය අහවල් තැන අහවල් අයගේ ගිය දැන් පාරවල් දිගේ අරගෙන යන්න පුළුවන් හිත. අරගෙන යන්න හොඳට. ගෙන්ගෙට අරගෙන යන්න පුළුවන්. ඕන නම් දැන් ඔය හිත ලංකාවටත් අරගෙන යන්න පුළුවන්. දැන් ඔන්න එයාපෝර්ට් එකෙන් බැස්සා. දැන් කටුනායකින් හයිවේ එකේ ඕන් යනවා. ඔන්න ගෙදර. ඔන්න නෑයොත් ඉන්නවා. එහෙ තියෙන දේපලත් ඔන්න දැන් තියෙන ඔක්කොම වටපිටාවත් එහෙමම තියෙනවා. දැන් බලන්න අපේ හිතට මොනවද අඩු? මෙහි විතරක් නෙමෙයි ලංකාවම තියෙනවා. තව තවත් පිටරටවල් වල හිටියා නම් ගිහිල්ලා දැන් ඒවත් තාම අතහැරිලා නැහැ, ඔක්කොම තියෙනවා. අන්න අපි භෞතිකව දුරස් වුණාට සිතින් තාම අතහැරලා නැහැ. තාම අපිත් එක්කම ඒව වාසය කරනවා. අප ඇසුරේම ඉන්නවා. දැන් බලන්නකෝ, ඔය දැස් පියාගෙන මේ හාත්පස වටපිට පරිසරය කිසි අඩුවක් නැතුව හොඳට පේනවා. හාමුදුරුවෝ ඉන්නේ මෙතන, බණ කියන හාමුදුරුවෝ මෙතන, අහවල් කෙනා ඉදිරියෙන් ඉන්නවා, අහවල් කෙනා අර පැත්තෙන් ඉන්නවා, අනිත් කෙනා මේ පැත්තෙන් ඉන්නවා, පිටිපස්සෙන් අරයා ඉන්නවා. දැන් ඔක්කොම අපිට තියෙනවා තියෙනවා කියන බවට තමයි හිතට පේන්නේ, හිතට හසු වෙන්නේ. ඔන්න ඔය තියෙනවා ඉන්නවා කියන අදහස තියෙන තාක්කල් අපට මේ කාම ලෝකේ අතහැරලා යන්න බෑ. අර බ්‍රහ්මයා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කියපු තැනට, දීර්ඝායුෂ ඇති තැනට අපට යන්න බෑ. ඔන්න ඕවට කියනවා කාම සලකුණු, කාම නිමිති කියලා. ඔය කාම නිමිති, කාම සලකුණු ඇයි ඉතුරු වෙලා තියෙන්නේ? මැකෙන් නැතුව සජීවීව දැනුත් අපේ ඉදිරියට මෙවිලා පේන්නේ කොහේ තියලාද? අන්න අපි දකින දකින ඔක්කොම ටික රැස් කරගෙන තියෙනවා. අස් කරලා නැහැ, රැස් කරගෙන තියෙනවා. නැසිලා නැහැ, වෙනසිලා නැහැ. ඔක්කොම දේවල් ඉතුරු වෙලා. දැන් ඔන්න ඔය ඉතුරු වෙච්ච දේවල් තමයි අපිට කාම ලෝකය ඉක්මවන්න නොදී කාම ලෝකයේම බැඳ තබන්නේ. කොහොමද කාම ලෝකයේම අපි බැඳ තබන්නේ? දැන් මේ මොහොතේ ඔබට පුළුවන් ඔබේ ගේ සිහි කරන්න, දුවා දරුවෝ සිහි කරන්න පුළුවන්, බිරිඳ ස්වාමියා සිහි කරන්න පුළුවන්, ගෙදර තියෙන වටිනා කියන රන්රිදී ආභරණ මුතුමැණි සල්ලි මිල මුදල් බඩු ටික දැන් සිහි කරන්න පුළුවන් අහවල් තැන තියෙනවා කියලා. දැන් ඔබට ඇත්තක් ඒ ඕන දෙයක් දැන් මේ වෙලාවේදී සිහි කරගන්න පුළුවන්, නොහිතාම සිහි වෙන්නත් පුළුවන්, සිහි කරන්නත් පුළුවන්, ඉබේම සිහි වෙන්නත් පුළුවන්. දැන් හිතන්න ගෙදර තියෙන රත්තරන් බඩු ටික සිහි කරගත්ත මේ වෙලාව යම් විදියකින් ඔබේ ආයුෂ ගෙවිලා මරණය වුණොත් ඔය මොහොත, දැන් අපි හිතන්න ඒ මොහොත මරණය කියලා, අවසාන චුතිසිතට අරමුණු වුණා ඔන්න ගෙදර තියෙන රත්තරන් බඩු ටික. දැන් චුතිසිතට අරමුණු වුණේ මොකක්ද? රත්තරන් බඩු. දැන් යයිද දිව්‍ය ලෝකේ? දැන් යයිද බ්‍රහ්ම ලෝකේ? දැන් මොනවද අන්තිම හිතට අහුවෙලා තියෙන්නේ? රත්තරන් බඩු. රත්තරන් බඩු දකිනකොටම ඒ දිහා බලන්නේ තෘෂ්ණාවෙන් ආසාවෙන්. ආයෙකට ආසාවක් උපදව ගන්න ඕනේ නේ. මේ රත්තරන් කියලා, මේ මගේ රත්තරන් බඩු ටික කියන හැඟීම් මාත්‍රය ඇති කර්ම වෙන්න. කාම ලෝකයේ නිමිත්තක් හසු වුණා. අන්තිම හිතට අරමුණු වුණේ කාම ලෝකයේ කාම නිමිත්තක්. කාම නිමිත්තක් ඇසුරු වෙලා මිය ගිය කෙනාට රූප ලෝකයේ අරූප ලෝකෙට යන්න බෑ. කාම ලෝකේ බැඳුණා එයා. කාම ලෝකයේ තැනකමයි එයා උපදින්නේ. එතකොට ඒ කාම ලෝකයේ තැන ගැන තවදුරටත් වැඩි තෘෂ්ණාවක් උපන්නන, එහෙනම් එයා කාම ලෝකයේ පහළ තැනක කාම දුගතියකට යනවා. කාම සුගතියක්වත් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න ඔබට මේ මොහොතෙත් නොඑක් නොඑක් චිත්‍ර දර්ශන හිතට මැවෙනවා. හිතට පේනවනේ. ඕන ඕන දේවල් සිහි කර ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ තමයි මරණය කියන මොහොතත් අමුතු අවස්ථාවක් නෙමෙයි. මෙන්න මේ වගේම යමක් සිහි කර ගනිමින් සිහි වෙමින් පවතින වෙලාවක්. එතකොට අපට සිහි වෙන්නේ මෙබඳු කාම නිමිත්තක් නම් ඒ කාම නිමිත්ත අහවල් තැන තියෙන දෙයයි කියන අහවල් තැන තියෙන දෙයයි මේ සිහි වුණේ කියන අදහස උපන්නොත් ඔන්න ඔතන තියෙන අවිජ්ජා සංඛාර කියන දෙකම. දැන් ඔය ඔබට පේන දැන් මේ අහවල් තැන මේවා තියෙනවා කියලා පේන චිත්‍ර නෙමෙයි වැරදි. ඒව නෙමෙයි කර්ම. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ඒව චිත්‍ර. දැන් බලන්න ඔබට ඇස් දෙක පියාගෙන මේ හාත්පස පරිසරය, මේ රට, නිවස, ලංකාව, ලංකාවේ ගේදොර, වතුපිටි, දේපළ, පන්සල, පාසල, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, දැන් මේ ඔක්කොම ඒ විදිහෙන්ම චිත්‍ර පේනවා. චිත්‍රමවා ගන්න පුළුවන්. ඔය චිත්‍රවලම නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඔය චිත්‍රවල නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඔය චිත්‍ර පේනකොට ඔය චිත්‍ර කොහෙන් හටගත්තද කොහොමද කියලා හඳුනගන්න බැරිව ඔබ මම වරදක් කරනවා. ඔබ මම වරදක් කරනවා. කාම ලෝකය සිහි කරගන්නවා. කාම නිමිත්ත, කාම භාණ්ඩ සිහි කරගන්නවා. දැන් බලන්න ඇස් දෙක පියාගෙන ඔබට පුළුවන් ඔබේ ගෙදර සිහි කරන්න. දැන් බලන්න ඒ විදිහටම හරි ලස්සනට ඒ චිත්‍රය පේනවා. දැන් ඔය චිත්‍රය පෙනුනට ඔබ අපාය යන්නේ නැහැ. කාම ලෝකයට එන්නේ නැහැ. දැන් ඔය කාම නිමිත්ත අරඹයා ඔබ කාම සංකල්පයක් ඉපදෙව්වොත් කාම සංකල්පයක් උපදින්න නම් මිත්‍යා දෘෂ්ටියේ දෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටියේ දෙනොත් මිත්‍යා සංකප්ප. සම්මා දිට්ඨියේ දෙනොත් සම්මා සංකප්ප. දැන් ඔබට පුළුවන් මිත්‍යා දෘෂ්ටිය උපදවාගෙන මිත්‍යා සංකල්පයක් උපදවාගෙන අපාය යන්නත් පුළුවන්, කාම ලෝකෙට යන්නත් පුළුවන්, රූප අරූප ලෝකවලට යන්නත් පුළුවන්. සම්මා දිට්ඨිය උපදවාගෙන සම්මාදිට්ඨිය උපදවාගෙන සම්මා සංකල්පයක් පහළ කරගෙන නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප පහළ කරගෙන නිවනට යන්නත් පුළුවන් ඔය තැන. එතකොට ඒ තැන් දෙකම නිර්මාණය වෙනවා ඔය පේන සලකුණ තුල. දැන් හොඳට බලන්න නිවස. තමන්ගේ නිවස දැන් හොඳට පේනවා. දැන් මේ සලකුණ ඇත්තට ඔබ නිවස කියලා නම් කරන තැන ඔබට පේන දේ මොකද්ද? එහි තියෙන බාහිර භෞතික වස්තුන්ද, ඒ භෞතික වස්තුවද, ඒ භෞතික නිර්මාණයද දැන් ඔබට පේන්නේ? එතන තියෙන දේ පේනවා නම් ඔබට දිවස් තියෙන්න ඕන. එහෙ තියෙන දිගේ පේනවා නම් ඔබට දිවස් තියෙන්න ඕන. ඔබ දන්නවා ඔබට දිවස් ලැබලා නැහැ කියලා. එහෙනම් පේන්නේ මොකද්ද? එහෙ තියෙන එකද වෙන එකක්ද? දැන් මම ඔබට පුංචි නිදර්ශනයක් දෙනවා. බලන්න මගේ අතේ තියෙන දේ දිහා. මගේ අතේ යමක් තියෙනවා. හොඳට බලාගෙන ඉඳලා ඇස් දෙක වහගන්න. S2 වහගන්න. S2 වහගත්තට පස්සේ දැන් ඔබට ඒ පෙනුණු දේ ඒ හැටියෙම පේනවද කියලා බලන්න. හාමුදුරුවෝ ඉහළට ඔසවාගෙන ඉන්න වටාපතක් ඒ බඳු දර්ශනයක් ඔබට පෙනේ. දැන් බලන්න ඔබ මේ වෙලාවේ බලනකොටත් ඔබට පේන්නේ ඉහළට ඔසවාගත් වටාපතක් දර්ශනය වෙන්නේ. හැබැයි තාමත් ඔබට පේන්නේ ඉහළට ඔසවාගත් වටාපතක්. දැන් වහාම ඇස්සරලා බැලුවොත් ඔබට පෙනේවි ඉහළට එසවිච්ච වටාපතක් දැන් නැහැ කියලා. දැන් ඒ වටාපත නැහැ. හැබැයි දැන් ඔබට ආපහු නැවත ඇස් දෙක පියාගෙන සීකලත් හම්බ වෙන්නේ ඉහළට ඔසවාගෙන ඉන්න වටාපත. දැන් බලන්න තියෙන දේද පේන්නේ? තියෙන දේද පේන්නේ? තියෙන දේ පේනවා නම් තාමත් වටාපත ඉහළට ඉසවිලා තියෙන්න ඕන. එහෙනම් තියෙන දේ පෙවුනා නෙමෙයි, තමන් විසින් ගත්ත සලකුණක්, තමන් විසින් ඇති කරගත්ත සංකල්පයක්, තමන් විසින් ඇති කරගත්ත සංස්කාරයක් තමන්ට පෙනුනේ. දැන් හොඳට බලන්න මම මේ කියන දේ ඔබට තීරණය කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන දෙයක් පේනවා නෙමෙයි, තිබුණු දේ පේනවා නෙමෙයි, බාහිරයේ තියෙන දෙයක් තිබුණු දෙයක් පේනවා නෙමෙයි. දැන් ඔබට යමක් පේනවා, පේන දේ බාහිරයේ තියෙන එකක් නෙමෙයි, සිතේම හටගත්ත දෙයක් නම්, සිතේම උපන් සිතුවිල්ලක් නම්, සිතේම උපන් චිත්‍රයක් නම් පේන්නේ. ඒක බාහිරයේ තියෙන එකක් නෙමෙයි, ආධ්‍යාත්මික එකක්. එතකොට දැන් තමන්ගෙම හිතේයි මේ චිත්‍ර සිතුවම් ටික මැවෙන්නේ. දැන් ආධ්‍යාත්මිකයි, ආධ්‍යාත්මිකයි. ඒවා රූප නෙමෙයි, ඒවා රූප තමයි, නමුත් අර රූප කියලා කතා කරන දේ නෙමෙයි. බුදුහාමුදුරු වහනවා, මහණනි අපි රූපය කියලා කියන්නේ කුමකටද? රූපය කියලා අපි කතා කරන්නේ කුමකටද? රූපපතිතිකෝ භික්ඛවේ රූපං, රූපණේ වෙන දෙයකටයි රූප කියලා කියන්නේ. කේන රූපපති, මොකින්ද රූපණේ වෙන්නේ, බෙදන්නේ, වෙනස් වෙන්නේ? සීතේනපි රූපපති, උන්නේනපි රූපපති, jigajñāyapi rūppati, pipāsāyapi rūppati, dansamakasamātā tapasirin sapasampassānampi rūppati. ඔන්න රූපය සීතලෙන් බෙදෙනවා, උෂ්ණයෙන් බෙදෙනවා, බඩගින්නෙන් බිඳෙනවා, පිපාසයෙන් බිඳෙනවා, මැසි මදුරු සර්පාදයෙන්ගෙන් දෂ්ට කිරීමෙන් බිඳෙන. දැන් බලන්න ඔබ ටිකක් පරීක්ෂා කරලා ඔබට හිතට මැවෙන ඔය රූප සීතලෙන් බිඳිනේවද, උෂ්ණයෙන් බිඳිනේවද, බඩගින්නෙන් පිපාසයෙන් බිඳිනේවද, මැසි මදුරුවන්ට සර්පයන්ට දෂ්ට කරන්න පුළුවන් ඒවද? නෑ. එහෙනම් රූපයක් තමයි. හැබැයි අර රූප කියලා කතා කරපු සතර මහා භූතයන්ගෙන් හටගත් ලක්ෂණ එකක්වත් උතන නැහැ. එහෙනම් දැන් රූප නොවන රූපයක්, ධම්ම රූපයක්, චිත්ත රූපයක් ඔබට හම්බ වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඔබ ඔය චිත්ත රූපය කාම වස්තුන් හැටියට උපකල්පනය කරනවා නම්, අහවල්තන තිබුණු දේ තියෙන දේ කියලා වැරදි නිගමනයක් කරනවා නම්, වැරදි උපකල්පනයක් කරනවා නම්, ඒ තාක්කල් ඔබට කාම ලෝකේ අතහරින්න බෑ. ඔන්න ඔය තැන පුළුවන් නම් හඳුනගෙන, ඔන්න ඔය තැන බව, බාහිර භෞතික වස්තුන් ඕන තරම් තියාගන්න. හැබැයි සිතට පෙනෙන ඔන්න ඔය චිත්‍රයට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ වස්තු කාමයේ මිදිලා කෙලේශ කාමයෙන්ුත් මිදිලා. ක්ලේශකාමයේ කියන්නේ එතකොට ඔය චිත්‍ර ටික මැවෙනකොට අපේ ගේ හුරු කඩලක් දන්නේ, දොර වහලක් දන්නේ ආවේ, තෘෂ්ණාව බිය උපදිනවා නම් එහෙනම් අපි එහෙට බැඳිලා, කාම වස්තුන්ට බැඳිලා යන්න බෑ. අපි යදමක් නම් කපන්න පුළුවන් කියතකින් හරි, හැබැයි ඔය යදම කපන්න බෑ, ලේසියි, බිඳින්න බෑ. එනිසා දැන් තමන් දිහා බල බලා පුළුවන් මේ බන්ධනේ බිඳින්න. තමන්ගේ හිතට මැවෙන මැවෙන දේ අහවල් දේ අහවල් දේ අහවල් තැනයි තියෙන්නේ අහවල් තැනයි තිබුණේ කියලා ඔබට බාහිර භෞතික ලෝකයේ සිහි වෙන තාක් කල් ඔබ හිතන්න කාම ලෝකේ අතහැරිලා නැහැ. අතහැරෙන්නෙත් නැහැ. අපායට යන්න හේතුත් තාම තියෙනවා. හෙට දවසේ තිරසනේ ප්‍රේතෙක් අසුරෙක් නිර්සතෙක් වෙන්න පුළුවන් ওই නිමිත්තකට රැවටිලා. ওই නිමිත්තකට රැවටිලා. පුංචි දෙයක් පුංචි දසුණක් ඇති අපායේ යන්න තිරසනෙක් වෙන්න ප්‍රේතෙක් වෙන්න. ඒක තමයි ලෝකේ හැටි. ඒ නිසා ඔන්න බුදුබණයි දෙවියගේ ප්‍රකාශයයි දෙකම එකතු කරලා අපි දැන් ඔබට කිව්වා දෙවියා ප්‍රකාශ කළේ එච්චර ගැඹුරු දර්ශනයක් නෙමෙයි. තදංග වික්කම්බන මට්ටමේ. තාවකාලික වශයෙන් ධානසිතින් මේ කාමයේ යටපත් කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඔය පේන කාම චිත්‍ර කාම අරමුණු වෙනුවට අපිට කැමති කුසල අරමුණක් ගන්නවා. කසින මණ්ඩලයක් වෙන්න පුළුවන්, අට්ටි සංඥාව වෙන්න පුළුවන්, ආස්වාද ප්‍රසවාසය වෙන්න පුළුවන්. කැමති කුසල අරමුණක් වඩලා ඒ නිමිත්ත ඇසුරු කරගෙන අපට පුළුවන් දීර්ඝායුෂක බඹලෝකට යන්න. හැබැයි අපට පුළුවන්කම තියෙනවා මේ නිමිති ඔක්කොම අතහැරලා මෙතන පවතින හේතුඵල ධර්මතාවය, මෙතන පවතින ස්කන්ධයන්ගේ ධාතුන්ගේ පැවැත්ම දැකලා ඒ විපාකයේ විපාකයේ හැටියට ගෙවෙන්න හැරලා අපට අනුපදා පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නත් පුළුවන්කම තියෙන ඔය කියන තැන. ඒ නිසා දැන් ඔබ උත්සාහ කළ යුත්තේ හිසට ගිනිගත්ත වෙලාවේ, හිසට සැතින් පහරක් ලද වෙලාවේ ඒ සඳහා ප්‍රමුඛතාවය දෙනවා නම් මෙන්න මේ බන්ධණයෙන් මිදෙන්න ඔබේ සිතටම ඔබේ සිතුවිලි වලටම ඔබ රැවටෙන මේ මුලාවෙන් මිදෙන්න උත්සාහ කරන්න. පාඩු වෙන්නේ නේ. සම්පූර්ණයෙන් මිදෙන්න බැරි වුණොත් දීර්ඝායුෂක බ්‍රහ්ම රාජයෙක් කියලා උපදින්න පුළුවන්. සම්පූර්ණයෙන් මිදුණොත් සදහටම ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදුණා. සියලු දුකින් මිදුණා වෙනවා. එනිසා මීට වඩා අපට උත්සාහයක් නේ. එනිසා මෙන්න මේවන් තැනකින් උත්සාහවත් වෙන්න, වීරිය කරන්න, මේ කියන තැන හඳුනගන්න, බලන්න, තව තවත් ඒ ගැන හිතන්න, ඒ ගැන විමසන්න, සාකච්ඡා කරන්න, ඒ ගැන කරුණු හොඳට මෙනෙහි කරන්න ඔබටත් පුළුවන් වේවි. ඔබව මුලා කරන, ඔබව අපායට ගෙනියන, ඔබව දුගතියට ගෙනියන වැරද්ද තියෙන්නේ බාහිරේ නෙමෙයි, ඔබේ හිතත් එක්කයි ඒ වැරද්ද තියෙන්නේ. ස්කන්ධ මාර, අபிසංඛාර මාර ඔය ඔක්කොම තමයි ළඟ තියෙන්නේ. ක්ලේශ මාර, මාරිය පස් දෙනාගෙන් තුන් දෙනෙක්ම ඔතන එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඔන්න ඔය මාරයාගෙන් ජය ගන්න බලන්න. තමන්ගේ හිතට මැවෙන දර්ශන දිහා බලන්න. බලලා තේරුම් ගන්න මම මේක පේනකොටම මට සිහි වෙන්නේ අහයි තියෙන එකක් නේද? ඒ කියන්නේ කාම ලෝකය අල්ලගත්තා. කාම ලෝකේ අරමුණු කළා නේද? ඒ අරමුණු කළේ තණ්හාවෙන් නේද? තණ්හාවෙන් මේ නිමිති සලකුණු හඳුනා ගන්න තාක්කල් මගේ ගතිය යහපත් නෑ. ඒ නිසා මං අදාදම මෙන්න මෙතනින් මිදිලා ඉන්න. යම් තරමකට හෝ මෙතන තියෙන මුලාව, දැඩි ගතිය, රළු ගතිය හෝ මග හරවා ගන්න, දුගතියෙන් මිදෙන්නට තරම හෝ උත්සාහවත් වෙනවා කියන මහන්සිය මේ ජීවිතය තුල උපදවාගෙන දැඩි වීරයෙන් සියලු දේට වඩා ප්‍රමුඛතාවයේදී කටයුතු කරන්න ඔබට කවදාවත් අලාභයක් පාඩුවක් නොවන බව ඇත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්‍යාවියෝ මට්ටෝ ධෛයමානෝ මත්තකේ සක්ඛාය දිට්ටි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ. කාමරාගේ විතරක් නෙමෙයි ඒ කියන විදිහෙන් අනුගමනය කළොත් සක්ඛාය දෘෂ්ටියමයි දුරු වෙන්නේ. ඒ කියන්නේ කවදාවත්ම සතර අපායට යන්නේ නෑ. ඒකාන්තයෙන් සුගතිය වැඩි කලක් නෑ ආත්භාවතයි උපරිම. නියතෝ සම්බෝධි පරායනායි කාන්තයෙන් රහත් ඵලයට යනවමයි. ඉතින් එබඳු නিত্য භාවයට පත් කරන නියත බවට පත් කරන එවන් ලෞතුරු දර්ශනයකින් හිත සුවපත් කරන්න පෝෂණය කරන්න උත්සාහවත් වෙන්නේ සඳහා සොයන්න විමසන්න විමර්ශන ඥානීය බුද්ධිය අවදි කරගෙන වීරයවන්තව අප්‍රමාදී වෙන්න කියන අවවාදයේ සිද්ධ කරමින් අපේ අනුශාසනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් අපි මේ ධර්ම ශ්‍රවණේ තුලින් රැස් කර උතුම් කුසලය අපි හැමට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපගෙන දෙන උතුම් නිර්වාණ සාන්තිය පිණිස මග කියා දෙන සත්පුරුෂ ඇසුර ලබන්නට ඒ ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටම හේතු වාසනා වේවා. මතු බුදුවලවක් සනසනාරි මෛත්‍රී නාතු මිත් බෝසතුන් ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් සියලු පින් ඇති දෙවියන්ටත් අත්පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. මේ හැම දෙනා නමින් නැසී මිය පරලෝකයේ මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි හැමට මේ පිනත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිම කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ලන්ඩනයේ මේ හයිවිකම් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ඔබ හැම දෙනාටත් හැදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සෑම සියලු දෙනාටත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ගෞරවනීය අපේ ප්‍රතිගමුවේ හේමරත්න පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ පින එකසේ අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිමකොට උතුම් ශාන්ත නිවනින් සැනසෙත්වා. නිවන් සිරි ලබනාතුරු දෙලව ශාන්තිය රැකවරණය. සියලු යහපත උදා වේවා. සියලු අදුරු බාධක මගහැරේවා. සසර සරණාතුරු දුෂ්ට දුර්ජන ඇසුරකටපත් නොවි සත්පුරුෂ ඇසුරම මෙපින් බලයෙන් ලැබේවා සැලසේවා.